සතිය කතා කරපු දේ පොඩ්ඩක් මතක් කරන්න. අපි කතා කරා පරිගණකය භාවිතා කරන භාෂාව කුමක්ද කියලා. සටහන් ලියාගත් දුවල පුතාලා බලන්න. ආපහු සැරයක් පරිගණකයට වැටහෙන එකම භාෂාව අපි හඳුන්වනවා යාන්ත්‍රික භාෂාව කියලා. මේක හැදිලා තියෙන්නේ එක බිංදුව කියන සංඛ්‍යාංක දෙකෙන්. ද්විමේ භාෂාව කියන්නේ නැත්නම් ද්විමේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ මේ භාෂාවටම තමයි. ඊළඟට අපි ඉගෙන ගත්තා පරිගණක වැඩසටහනක් කියන්නේ මොකක්ද කියලා. බලන්න මතකද කියලා පරිගණක වැඩසටහනක් කියන්නේ මොකක්ද කියලා. පරිගණක වැඩසටහන කියන්නේ පරිගණකයේ ලවා යම්කිසි කාර්යයක් කරවා ගැනීමට භාවිතා කරන්න පුළුවන් උපදෙස් මාලාව. එතකොට මේ උපදෙස් මාලාව අපි ලියලා තියෙන්න ඕනේ පරිගණක භාෂාවකින්. සරලවම කිව්වොත් එහෙනම් අපි ලියන පරිගණක වැඩසටහනක් යාන්ත්‍රික භාෂාවෙන් ලිව්වනම් පරිගණකයට ඉතාම හොඳින් වැටහෙනවා. නමුත් ලෝකයේ තියෙන එකම පරිගණක භාෂාව මේ යාන්ත්‍රික භාෂාව නෙවෙයි. අපි පහුගිය සතියේ කිව්වා දුවල පුතාලට භාවිතා වෙන පරිගණක භාෂා කිහිපයක නම් හොයාගන්න කියලා. මේ වෙනකොට ඔබ එහෙනම් ඒවා හොයාගෙන ඇති. බලන්න ඔබ ලියපු සටහන් පොතේ මම මේ කියන උදාහරණ තියෙනවද කියලා. තියෙනවා නම් ඔබ ඒවා නිවැරදි කරගන්න. එහෙම නැත්නම් මම මේ කියන භාෂා ඔබ ඔබේ සටහනට එකතු කරගන්න. පැස්කල්, C++, Java, Python, Visual Basic, Perl මේ වගේ භාෂා ගොඩාක් කියන්න පුළුවන්. මම නැවත වරක් කියන්නම්. Pascal, C++, Java, Visual Basic, Python, Perl මේ කීපයක් විතරයි. ඔබ මිට අමතර භාෂාවනුත් ලියලා ඇති. ඔබේ පන්තියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ උගන්නන විෂය භාර ගුරු මහත්මයා හෝ මහත්මියත් එක්ක සම්බන්ධ වෙලා ඔබට පුළුවන් මේවා නිවැරදිද කියලා අහන්න. එහෙමත් නැත්නම් එදා අපි සඳහන් කරා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කඳුරට සේවයට 081-222-8844 කියන දුරකථනය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ඔබට පුළුවන් විමසුමක් කරන්න ඔබ ලියපු උත්තර හරිද කියලා. ඒ වගේම අපි ඔබට ආරාධනා කරා මෙන්න මේ විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ සම්බන්ධ වෙන්න කියලා. අපේ Google Classroom එකට ඔබට එතකොට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ විද්‍යුත් තැපැල් ලිපිනය තමයි cpedudist2021@gmail.com cpedudist2021@gmail.com. ඊළඟට අපි කතා කරා කියන්නේ මම ඔබට පොඩි දුන්නා ක්‍රියාකාරකමක් කරන්න. මම කිව්වා මේ යාන්ත්‍රික භාෂාවේ ඔබට අඳුන ගන්න පුළුවන් ලක්ෂණ පහක් සඳහන් කරගෙන ඊළඟ දවසේ පාඩමට සූදානම් වෙන්න කියලා. හරි. දැන් එහෙනම් අපි බලමු එතනින් මොනවද මේ යාන්ත්‍රික භාෂාවක ලක්ෂණ විදිහට ඔබ සඳහන් කරලා තියෙන්නේ. පළවෙනිම ලක්ෂණේ අපි කතා කරපු දේ. යාන්ත්‍රික භාෂාවක් හැදිලා තියෙන්නේ එක බිංදුව කියන අංක වලින්. ඒක පළවෙනි කරුණ විදිහට ලියන්න පුළුවන්. යාන්ත්‍රික භාෂාව හැදිලා තියෙන්නේ එක බිංදුව කියන අංක දෙකින් පමණයි. ඔබ ඒක ලියලා නම් හරිදා ගන්න, ලියලා නැත්නම් එකතු කර ගන්න. ඊළඟට මේක ඉතාම සරල භාෂාවක්, පරිගණකයට ඉතාම හොඳින් තේරෙන භාෂාව තමයි මේක. එතකොට ඕනනම් අපිට තව ලියන්න පුළුවන්. දැන් පරිගණකයට ඉතාම හොඳින් තේරුණාට අපිට කොහොමද මේක තේරෙන්නේ? සාමාන්‍යයෙන් අපි කියනවා දැන් මේක යාන්ත්‍රයට තමයි ඉතාම හොඳින් තේරෙන්නේ. අපිට මෙහෙම කියන්න පුළුවන් ඒක යාන්ත්‍රික මිතුරු භාෂාවක් කියලා, machine friendly language කියලා. යාන්ත්‍රික මිතුරු භාෂාවක් කියලා කියන්න පුළුවන්. එහෙමනම් මොකද තව කරුණක් වෙන්නේ? ඒ ගමන්ම අපි එක්කනම් මිතුරු නෑ. එහෙනම් මොකද වෙන්නේ? සාමාන්‍ය මිනිසාට මේක ඉගෙන ගැනීම නැත්තම් මේ විදිහට භාෂාවක් භාවිතා කරලා පරිගණක වැඩසටහන් ලිවීම අසීරුයි. තව කරුණක් තමයි අපි එකම කාර්ය, හිතමු අපි එකම කාර්ය කරගන්න යනවා, ඒ වැඩසටහන් එකක් ලියනවා යාන්ත්‍රික භාෂාවකින්, ඒ වැඩසටහනම අපි නැවත ලියනවා වෙනත් පරිගණක භාෂාවකින්. දැන් මේ දෙකම අපි පරිගණකයට දුන්නොත් එකම වැඩේ වුණාට මේ වැඩ දෙකෙන් පරිගණකයේ ඉතාම ඉක්මනින් කරන්නේ මොකක්ද? එයාට තේරෙන යාන්ත්‍රික භාෂාවෙන් ලියන වැඩසටහන. එහෙනම් අපිට ඔන්න යාන්ත්‍රික භාෂාවේ තව ලක්ෂණයක් විදිහට ලියන්න පුළුවන් පරිගණකය හරහා ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරගන්න හැකියවීම කියන එක. එකත් කරුණක් විදිහට එකතු කරගන්න. තව මොනවද ලියපු කරුණු? එතකොට මේ භාෂාව ඉතාම සරලයි. තියෙන්නේ අනුලක්ෂණ දෙකයි. සංඛ්‍යාංක දෙකයි තියෙන්නේ. ඉතාම සරල භාෂාවක් කියන එක ලියන්න. ඊළඟට දුවේ පුතේ අපි මේ පාඩම ඉදිරියට කරගෙන යනකොට තව ඔබට මෙතන ලියන්න පුළුවන් කරුණු එකතු වෙයි. ඒ කරුණු ඔබට ලියාගන්න දෙලි දෙක තුනක් ඉතුරු කරලා තියන්න. අපි එතකොට ඒ තැන්වලදී ඉගෙන ගන්නකොට මේ ලක්ෂණ තවත් එකතු කරගමු. මොකද දැන් පස්සේ අපි ඉගෙන ගන්නකොට හිතේ මේ ලක්ෂණෙත් මෙතනට ලියන්න පුළුවන් නේද කියලා. එතකොට අපි ඒක මෙතෙන්ට එකතු කරගමු. හරි. එහෙනම් දැන් අපි අද පාඩමට සූදානම් වෙමු. හොඳයි. දැන් එහෙමනම් දැන් ඔන්න අපි කතා කරා යාන්ත්‍රික භාෂාව තියෙනවා, ඒක තමයි පරිගණකෙට තේරෙන්නේ කියලා. හැබැයි මොකද මේක මිනිස්සුන්ට කතා කරන්න, මිනිස්සුන්ට මේකෙන් වැඩසටහන් ලියන්න අමාරුයි. මොකද හැමදේම එක බිඳුවලින් ලියන්න ඕනනේ. ඒ නිසා මොකද කරේ, මිනිසා වෙනත් භාෂා නිපදෙව්වා. ඒ භාෂා කොහොමද නිපදෙව්වේ? මිනිස්සු කැමති තමන්ට ලේසියෙන් වැඩ කරගන්න. ඒ නිසා මිනිස්සු හදපු පරිගණක භාෂා බොහොමයක් මේ අපි සාමාන්‍ය කතා කරන භාෂාවන්ට සමානයි. ඒ විදිහට තමයි ලියලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ, මිනිස්සු ලියන භාෂාව හැබැයි පරිගණකයට තේරෙන්නේ නැහැ. එහෙනම් මේ භාෂා භාවිතා කරෙද්දි හැම වෙලේම අවශ්‍ය වෙනවා මිනිස්සු ලියපු භාෂාව පරිගණකයට තේරෙන යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කරන්නත් තව පරිගණක වැඩසටහන් වර්ගයක්. ඒවා අපි හඳුන්වනවා පරිවර්තක කියලා. එමත් නැත්නම් ඒවට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා language translators කියලා. එහෙනම් මේ පරිවර්තක කියන දෙයක් දැන් ඔන්න මේ වෙලාවෙදිම නිපද වුණා. ඔයාලට ඒක තේරෙනවනේ. දැන් ඔයාලට නොතේරෙන භාෂාවකින් කවුරු හරි මොනවා හරි කිව්වොත් ඒක තේරුම් ගන්න ඔබ පරිවර්තකයෙකුගේ සහාය ලබා ගන්නවනේ. ඒ ඔබට දැන් ජපන් භාෂාව තේරෙන්නේ නැත්නම් ඔබට ජපන් භාෂාවෙන් කතා කරන පුද්ගලයෙකු මුණ ගැසුනොත් ඔහු ඇය කියන දේ වටහා ගන්න ඔබට උදව් කරගන්න වෙනවා. ඔබ කතා කරන සිංහල භාෂාවයි ඒ වගේම ජපන් භාෂාවයි කියන දෙකම දන්න කෙනෙක්ගේ එයාට පුළුවන් ජපන් භාෂාව කතා කරන එකේ අදහස ඔබට කියලා දෙන්නත්, ඔබ ඒට දෙන පිළිතුර ජපන් භාෂාවෙන් කතා කරන කෙනාට කියලා දෙන්න. ඒ වගේම දෙයක් තමයි එහෙනම් දැන් මෙතනදි වෙන්නේ. හරි. එහෙනම් මේ වගේ හදනකොට හදපු භාෂා වර්ග කිහිපයක් තියෙනවා. මේකෙදි පළමුවෙන්ම දැන් යාන්ත්‍රික භාෂාව හදාගත්තහම යාන්ත්‍රික භාෂාව තියෙද්දි මුල් කාලයේ මේ පරිගණක වැඩසටහන ලියන පිරිස අපි හඳුරන පරිගණක වැඩසටහන් ලියන කෙනෙක්ට අපි මොකද්ද කියන්නේ? ප්‍රෝග්‍රෑමර් කියලා. එතකොට අපි ඒකට කියනවා එහෙනම් අපි ප්‍රෝග්‍රෑම් කියන එකට ක්‍රමලේඛනය කියලා කියනවා. එහෙනම් ක්‍රමලේඛකයෝ මුල් කාලීන ක්‍රමලේඛකෝ භාවිතා කරේ යාන්ත්‍රික භාෂාව. හැබැයි පසු කාලීනව එයාලා උත්සාහ කරා දැන් පරිගණක වැඩසටහනකදී නිතර යෙදෙන වචන තියෙනවා එකතු කරන්න, අඩු කරන්න, ඒ වගේ දේවල් වලට එයාලට ලේසි හින්දා යාල මොකද කරේ, ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතා කරා. උදාහරණයක් විදිහට එකතු කරන්න කියන එකට ඇඩ් කියලා, අඩු කරන්න කියන එකට සබ්ට්‍රැක් කියලා, ඔන්න ඔය වගේ වචන. දැන් එතකොට මොකද වුනේ, යාන්ත්‍රික භාෂාවෙන් පස්සේ ඇති වුණා භාෂාවක්. මේක කොහොමද වෙන්නේ? එක බිංදු වලින් තියෙන ඒවත් තියෙනවා, අර ඉංග්‍රීසි භාෂාවේ තියෙන විවිධ කෙටි යෙදුම් ටිකකුත් තියෙනවා. ඇඩ් කියන එක තියෙනවා, සබ්ට්‍රැක් කියලා තියෙනවා, ගෝ ටු කියලා තියෙනවා, ජම්ප් කියලා තියෙනවා. පොඩි පොඩි වචන කොටස් එකතු කරලා එක බිඳුත් සමග හැදුණු භාෂාවක සම්මිශ්‍රණයක් ආවා. මෙන්න මේක එහෙම් මෙහෙම් කොටස් එකතු කරලා හදපු නිසා අපි මේකට හදන නමට තේලා තියෙන්නේ assembly language. assemble කියන්නේ අපි යම් කොටස් කීපයක් එකතු කරගන්නවා කියන අදහසින්නේ. ඒ නිසා assembly කියලා භාෂාවක් ඊළඟට නිපද වුණා. මෙන්න මේ assembly භාෂාවේ එහෙනම් මොනවද තිබ්බ ලක්ෂණ කියලා අපි බලමු. එහෙනම් දැන් පළවෙනි ලක්ෂණේ මොකද්ද? යම් යම් දේවල් එකතු කරගෙන තමයි හදලා තියෙන්නේ. කියන්නේ ඒකේ එක බිඳුත් තියෙනවා, සමහර මිනිසාට තේරෙන යම් යම් වචන කොටසුත් තියෙනවා. මෙන්න මේ වචන කොටස් හඳුන්වනවා නෙමොනික්ස් කියලා. නෙමොනික්ස්, මේකේ නෙමොනික්ස් කියලා කිව්වට මේක පටන් ගන්න එන් අකුරෙන් නෙවෙයි, එම් අකුරෙන් පටන් ගන්නෙ. එම් එන් ඊ එම් ඕ එන් ඓ සී එස් නෙමොනික්ස් කියලා කියන්නේ. නෙමොනික්ස් කියලා හඳුන්වන්නේ මේ යම් යම් අපි එකතු කරගත්ත පද කියන අදහස. හරි. එහෙනම් ඔන්න ඒකේ එක ලක්ෂණයක් තමයි ඒක දැන් මේ නෙමොනික්ස් වලින් ලියපු එක ටිකක් මිනිසුන්ට තේරෙනවා මොකද එයාලා අර හැමෝම යොදාගන්න සමහර යොදාගන්න වචන තමන්ගේ කතා කරන භාෂාවට ළඟ නිසා මෙන්න මේ ඇසෙම්බ්ලි කියන භාෂාව තමයි සාමාන්‍යයෙන් අපි දැන් පරම්පරාව කියලා ගත්තොත් ඉස්සල්ලාම පරම්පරාවේ මුල් පුරක උනේ යාන්ත්‍රික භාෂාව ඊළඟට ඇති වුණා එන ඇසෙම්බ්ලි කියන භාෂාව ඊට පස්සේ ඕකත් ටිකක් අපහසු නිසා කාලය ගත වෙන්න මොකද උනේ මිනිස්සු තව තව විවිධ වර්ගයේ භාෂා නිපදවා ගන්න ගත්තා. ඒ වගේ නම් තමයි අපි අර කලින්ම පාඩමේ මුලදී කතා කරේ C++, Java, Pascal කියලා විවිධ නම් වලින් හැඳින්නුවේ. දැන් ওই වගේ භාෂා ගොඩාක් තියෙනවා. එතකොට දුවේ පුතේ මතක තියාගන්න මේ කොයි භාෂාවෙන් අපි වැඩසටහනක් ලිව්වත් පරිගණකයේ මොකද කරන්නේ? අන්තිමට එයා තීරුම් ගන්න පුළුවන් එයාගේ භාෂාවට මේවා පරිවර්තනය කිරීම කරනවා. එතකොට මේ පරිවර්තනය කිරීමට උදව් වෙනවා කවුද? පරිවර්තක. එහෙනම් දැන් අපි අර කිව්වේ ඇසෙම්බ්ලි කියන භාෂාව. ඒ භාෂාවෙන් ලියපු වැඩසටහනක් වුණත් මොකද කරන්න වෙන්නේ? ඒ භාෂාවෙන් ලියපු වැඩසටහනක් වුණත් පරිගණකයට නැවත පරිවර්තකයක් හරහා යාන්ත්‍රික භාෂාවට හරවලා තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ. එතකොට හැම වෙලේම යාන්ත්‍රික භාෂාව හැර මොන භාෂාවකින් පරිගණක වැඩසටහනක් ලිව්වත් පරිවර්තකයක් හරහා නැවත යාන්ත්‍රික භාෂාවට හැරවීම සිදු වෙනවා. එහෙනම් මෙතනින් එයා හැදුණු හැම භාෂාවකදීම ඒ ලක්ෂණය තියෙනවා. මේ පරිවර්තකත් එකිනෙකට වෙනස්. ඒ වගේනත් තව පාඩමකදී ඉගෙන ගනිමු. දැන් එහෙනම් අපි ඉගෙන ගත්ත භාෂා දෙකක්. යාන්ත්‍රික භාෂාව කියලා ඉගෙන ගත්තා, ඇසෙම්බ්ලි භාෂාව කියලා ඉගෙන ගත්තා. දැන් එහෙනම් මේ ඇසෙම්බ්ලි භාෂාවෙන් ලියන ලද පරිගණක වැඩසටහනක් යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කරන පරිවර්තකයටත් නමක් තියෙනවා. මොකක් කියලාද හිතන්නේ? මේකට කියන්නේ assembler කියලා. assembler assembly භාෂාවෙන් ලියන ලද භාෂාවක් යාන්ත්‍රික භාෂාවට හරවන පරිවර්තකය හඳුන්වනවා assembler කියලා. එහෙනම් දැන් මම පොඩි වෙලාවක් දෙන්නම්. ඔබ දැන් ඉගෙනගත් කරුණු ටික මතක කරගෙන ලියන්න assembly කියන භාෂාවේ ලක්ෂණ තුනක් ලියන්න. මම පොඩි වෙලාවක් ඔබට ඒකට දෙන්න මිනිත්තු 5ක් ඇති මං හිතන්නේ. ලියන්න බලන්න. ඇසෙම්බ්ලි භාෂාවේ ලක්ෂණ විදිහට ඔබ ලියාගත්තේ මොනවද? මම කියනකොට බලලා නිවැරදි කරගන්න, අඩුපාඩු තියෙනවා නම් එකතු කරගන්න ඔබට පුළුවන්. ලක්ෂණයක් විදිහට ලියන්න පුළුවන් යාන්ත්‍රික භාෂාවට වඩා සංකීර්ණ භාෂාවක්. මේක සමන්විත වෙනවා .1 වගේම වෙනත් ඉංග්‍රීසි භාෂාවේ යම් යම් පද එකතු කරගත්ත භාෂාවක් තමයි මේක. එතකොට ඒ නිසා යාන්ත්‍රික භාෂාව වගේ සරල නෑ, ඊට වඩා සංකීර්ණ භාෂාවක් වෙනවා. එතකොට සිම්ප්ලි භාෂාවෙන් ලියන ලද පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පරිගණකයට යාන්ත්‍රික භාෂාවෙන් ලියන ලද වැඩසටහනකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒක අපිට තව කරුණක් විදිහට ලියන්න පුළුවන්. තවත් අපි ඉගෙන ගත්තා ඇසෙම්බ්ලි භාෂාවෙන් ලියන ලද පරිගණක වැඩසටහනක් පරිවර්තකයක් හරහා නැවත යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කරන්න ඕනේ. එන්නේ පරිවර්තකයට කියනවා ඇසෙම්බ්ලර් කියලා. ওই ලක්ෂණ තුනක් අපි දැන් කතා කරා. මීට අමතරව ලෝකයේ විවිධ පරිගණක භාෂා රාශියක් තියෙනවා. දැන් අපි මේ භාෂා විවිධ පරම්පරාවන් වලට අයිති වෙනවා කියලා කිව්වනේ. ඊට පස්සේ දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් පළවෙනි පරම්පරාවට යාන්ත්‍රික භාෂාව, දෙවෙනි පරම්පරාවට ඇසෙම්බ්ලි කියන භාෂාව, ඊළඟට තෙවන, සිව්වන, පස්වන ඔය විදිහට භාෂා විකාශය වුණා. මේ භාෂා අතර අපිට තවත් උපපෙදීම් දෙකක් අඳුනගන්න පුළුවන්. ඔබේ පෙළ පොතේ ඒ අදාළ උපපෙදීම් දක්වලා ඇති. මේ අටතට ප්‍රධාන වශයෙන් උපපෙදීම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ පරිගණක භාෂා අපිට වර්ග කරන්න පුළුවන් විවිධාකාරයට. අපි මුලින් ඉගෙන ගත්ත එක වර්ග කිරීමක් මොකද්ද? පරම්පරාව අනුව 1, 2, 3, 4, 5 කියලා අපිට වර්ග කරන්න පුළුවන්. අපි ඒකේ තාම ඉගෙන ගත්තේ පළමු පරම්පරාව කියන්නේ යාන්ත්‍රික භාෂාව. දෙවන කියන වර්ගයට, දෙවන පරම්පරාවට අපිට පුළුවන් ගන්න ඇසෙම්බ්ලි කියන භාෂාව. ඊළඟට 3, 4, 5 කියන එක අපි විවිධ විදියට වර්ග කරන්න පුළුවන්. අපි ඒක ගැන කතා කරේ නැහැ. නමුත් මේ පරම්පරා පහම නැවත ගත්තොත් අපිට ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ඒව තමයි පහළ මට්ටමේ පරිගණක භාෂා, ඉහළ මට්ටමේ පරිගණක භාෂා. ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. එතකොට මොනවද මේ පහළ මට්ටමේ පරිගණක භාෂා කියලා කියන්නේ? ඉහළ මට්ටමේ පරිගණක භාෂා කියලා මේ වර්ග කිරීම කරේ අපිනේ. අපි මොකද කරන්නේ? අපිට හොඳින් තේරෙන ඒවා අපි වර්ග කරගත්ත ඉහළ මට්ටමේ පරිගණක භාෂා කියලා. එහෙනම් අපිට අසීරු, අපිට තේරුම් ගන්න අමාරු ඒවා අපි වර්ග කරා පහළ මට්ටමේ පරිගණක භාෂා කියලා. එහෙම හිතන්නත් පුළුවන්. හැබැයි මේකට පදනම් වෙන්නේ ඒක නෙවෙයි. අපි ඒක බලමු. අපි පහළ මට්ටමේ පරිගණක භාෂා විදිහට ගන්නේ මෙච්චර වෙලා අපි කතා කරපු යාන්ත්‍රික භාෂාව සහ assembly කියන භාෂාව. ඒ භාෂා දෙක හඳුන්වනවා එතකොට තවත් නමකින් පහළ මට්ටමේ පරිගණක භාෂා කියලා. ඉහළ මට්ටමේ පරිගණක භාෂා කියන්නේ එයින් පසුව නිපදවූ අනික් සෑම භාෂාවක්ම අපි කියනවා ඉහළ මට්ටමේ පරිගණක භාෂා කියලා. මේ ඉහළ මට්ටමේ පරිගණක භාෂාවල තියෙනවා ප්‍රධාන ලක්ෂණ කිහිපයක්. පළමෙන එක අපි කිව්වොත් ඒක මිනිසාට තේරුම් ගැනීමට ඉතාම පහසුයි. මිනිසාට තේරුම් ගැනීමට ඇයි ඉතාම පහසු? ඒක මිනිසාට සමීප භාෂාවන්ගෙන් තමයි හදලා තියෙන්නේ. උදාහරණයක් විදියට බොහොමයක් භාෂා සරල ඉංග්‍රීසි භාෂාවේ සරල තේරුම් මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ඒ නිසා පළවෙනි ලක්ෂණය මිනිසාට තේරුම් ගැනීමට ඉතාම පහසුයි. ඊළඟ එක දෙවනි කරුණ විදිහට අපිට කියන්න පුළුවන් මේ සෑම භාෂාවක්ම පරිවර්තකයක් හරහා යාන්ත්‍රික භාෂාවට හැරවිලා තමයි පරිවර්තනය වෙලා තමයි වැඩිසටහන ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඒක හැබැයි assembly කියන assembly භාෂාවටත් තිබුණා. ඒ වගේම සියලුම උසස් මට්ටමේ ඉහළ මට්ටමේ පරිගණක භාෂා සියල්ලකෙම ලියන ලද පරිගණක වැඩසටහන් පරිවර්තක හරහා පරිවර්තනය වෙනවා යාන්ත්‍රික භාෂාවට. ඊට පස්සේ තමයි ක්‍රියාත්මක වීම සිදු වෙන්නේ. ඊළඟ වැදගත්ම කාරණේ තමයි මෙම භාෂා පරිගණක යන්ත්‍රය මත රඳා පවතින්නේ නැහැ. පරිගණක යන්ත්‍රය මත රඳා පවතින්නේ නැහැ කියන එක. මේක අපි කලින් කතා කරපු නැති ලක්ෂණයක්. මෙතනදී පරිගණක යන්ත්‍රය මත රඳා පවතින්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ අපි හිතන්නේ නැහැ මේ අපි හදන පරිගණක වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ මොන වර්ගයේ පරිගණකයක් මතද කියලා. ඔබ දන්නවා විවිධ වර්ගවලට අයිති පරිගණක, විවිධ මාදිලිවල පරිගණක තියෙනවා. ඔබ අහලා තියෙනවා විවිධ වෙළඳනාම වෙළඳ නිෂ්පාදන ආයතන මගින් පරිගණක නිපදවනවා. අපි කොයි වෙලේවත් අපි ලියන පරිගණක වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කොයි සමාගමේ කොයි ආයතනය නිපදවපු පරිගණකයකද කියන එක ගැන හිතන්නේ නැතුව තමයි පරිගණක වැඩසටහන් නිෂ්පාදනය කරන්නේ. ඒක කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඉහළ මට්ටමේ භාෂා භාවිතා කිරීමේදී විතරයි. ඔබ assembly කියන භාෂාව භාවිතා කරොත් ඔබට මෙන්න මේ පහසුකම නැහැ. ඒ වගේම යාන්ත්‍රික භාෂාව කියන එකත් අපිට ඒ එක යන්ත්‍රයකට නිර්මාණය කරනු ලබන යාන්ත්‍රික භාෂාව තවත් පරිගණක වර්ගයකට, ඒ කියන්නේ වෙනත් වෙනත් පරිගණක නිෂ්පාදක නිෂ්පාදනය කරන ආයතනවල තියෙන ඒවට වෙනත් වෙනත් යාන්ත්‍රික භාෂාවක් තියෙනවා. මම පොඩි උදාහරණයකින් ඒක පැහැදිලි කරන්නම්. උදාහරණයක් විදිහට දැන් අපි නිෂ්පාදනය කරන පරිගණකයක අපි සකසන්නේ, අපි හිතමු සරලම කාරණේ අපිට අකුරක් නිරූපණය කරන එකනේ, අනුලක්ෂණයක් නිරූපණය කරන එකනේ. හිතමු මම යතුරු පුවරුවේ S කියන අක්ෂරය එබුවහම එතන ඒකට අදාළ අපි කියවනේ එක බිඳු රටාවක් නිකුත් වෙනවා කියලා. අන්න ඒ එක බිඳු රටාව දැන් මම නිෂ්පාදනය කරන පරිගණකයේ මම භාවිතා කරන S කියන අනුලක්ෂණයට අදාළ බිටු රටාව වෙනස් වෙන්න පුළුවන් වෙනත් පරිගණක ආයතනයක් නිෂ්පාදනය කරන යතුරු පුවරුවකින්. එහෙම වුණොත් මොකද වෙන්නේ? මම නිපදවන පරිගණකයේ S කියන අක්ෂරයට අදාළ බිටු රටාව වෙනස්. එතකොට මගේ ලියන පරිගණක වැඩසටහන්වල S කියන එකට අදාළ බිටු රටාවට තමයි එයා ඒ අකුර නිරූපණය කරන්නේ. වෙනත්
පරිගණක නිෂ්පාදනය කරන සමාගමක එතකොට යාන්ත්‍රික භාෂාව සමහර කරුණු වලින් වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපි අලුතින් ඉගෙනගත්ත ලක්ෂණේ අපි කිව්වා එහෙනම් මොකද්ද? යන්ත්‍රය මත රඳා පවතින නෑ කියලා කිව්වා ඉහළ මට්ටමේ පරිගණක භාෂා. හැබැයි මේ පහළ මට්ටමේ පරිගණක භාෂා දෙකම, ඒ කියන්නේ යාන්ත්‍රික භාෂාව සහ assembly කියන භාෂාව කියන දෙකම පරිගණක යන්ත්‍රය මත රඳා පවතිනවා. යන්ත්‍රයෙන් යන්ත්‍රයට මේ යාන්ත්‍රික භාෂාව වෙනස් වෙන නිසා ඔබට පැහැදිලි වෙන්න ඕනේ assembly කියන භාෂාවත් මොකද වෙන්නේ. assembly කියන භාෂාව හැදිලා තියෙන්නේ යාන්ත්‍රික භාෂාව සමග විවිධ කෙටි වචන භාවිතා වෙලානේ. එහෙනම් ඒ එක එක කෙටි වචන වලටත් වෙනස් වෙනස් බිටු රටා තියෙන්න පුළුවන්. මේ නිසා යාන්ත්‍රික භාෂාව සහ assembly කියන භාෂාව කියන දෙකම අපි කියනවා යන්ත්‍රය මත භාවිතා වෙන යන්ත්‍රය මත රඳා පවතිනවා. අපි ඒකට කියනවා machine dependent කියලා. machine dependent භාවිතා කරන යන්ත්‍රය මත රඳා පවතිනවා කියලා. එතකොට එහෙනම් ඒ ලක්ෂණය ඔබට දැන් එකතු කරගන්න පුළුවන් යාන්ත්‍රික භාෂාව සහ assembly භාෂාව කියන දෙකේම ලක්ෂණවලට ඔය එක එකතු කරගන්න පුළුවන්. අර මම කලින් කිව්වේ ඉඳ තියාගන්න කියලා අලුතින් ඉගෙන ගත්තා මේ දේවල් එකතු කරගන්න. එහෙනම් ඔබ ඉතින්ට මේ දේ එකතු කරගන්න. එහෙනම් දැන් අපි මේ සියල්ලම සාරාංශගත කරමු. ඔබ ඉගෙන ගත්තා assembly කියන භාෂාව ගැන ඉගෙන ගත්තා, ඒකේ ලක්ෂණ ඉගෙන ගත්තා. ඊළඟට ඉහළ මට්ටමේ පරිගණක භාෂා, පහළ මට්ටමේ පරිගණක භාෂා කියලා වර්ග දෙකකට ප්‍රධානව බෙදන්න පුළුවන් කියලා ඉගෙන ගත පරිගණක භාෂා. හරි, මේ ඉගෙන ගත්තේ තහවුරු වෙන්න අපිට පුළුවන්. අපි දැන් ওই සටහන් පොතේ අපි දාගමු ඉහළ මට්ටමේ පරිගණක භාෂා සහ පහළ මට්ටමේ පරිගණක භාෂා කියලා තීරු දෙකකට බෙදලා ඒ වගේ සමාන අසමානකම් අපි වගුගත කරගමු. හරි, බෙදා ගන්නකො කොලේ කොටස් දෙකකට. එක පැත්තක ලියාගන්න ඉහළ මට්ටමේ පරිගණක භාෂා, ඊළඟ තීරුවේ ලියාගන්න පහළ මට්ටමේ පරිගණක භාෂා කියලා. අපි ලක්ෂණ කීපයක් මේ සඳහා භාවිතා කරමු. ලක්ෂණ කීපයක් ඒ අනුව මේක වගුගත කරමු. හරි, කොලේ බෙදාගෙන තීරු ඇඳගන්න. හොඳයි, බලමු. හරි, ඔබ දැන් වගු ඇඳගෙන ඉවරයිනේ. මෙහෙමයි කරන්න වෙන්නේ. අපි දැන් ඒ ලක්ෂණයක් අරගෙන කොහොමද බලමු ඒක මේ වගුව පුරව ගන්න කියලා. පළවෙනියටම ඔබට මතකගෙන ලක්ෂණ මොකද්ද? පහළ මට්ටමේ පරිගණක භාෂා කියන්නේ පරිගණකේ එමත් නැත්නම් යන්ත්‍රයට වඩා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් නේද කියන භාෂාව. එහෙනම් යන්ත්‍රයට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් නම් එහා පැත්තේ මොකක්ද අපි ලියන්න తీරුවේ? යන්ත්‍රයට පහසුවෙන් තේරුම් ගත හැකි භාෂා තමයි පහළ මට්ටමේ පරිගණක භාෂා. යන්ත්‍රයට තේරුම් ගැනීම පහසු නමුත් ක්‍රමලේඛකයාට පහසුවෙන් තේරුම් ගත හැකි භාෂා ඉහළ මට්ටමේ පරිගණක භාෂා කියලා ලියන්න පුළුවන්. ඔබ මේ සාකච්ඡා කරන කරුණු අදාළ තීරුවේ ලියාගන්න, සටහන් කරගන්න. ඒවා ඔබේ වචනෙන් ලියාගන්න අදහස තමයි වැදගත්. ඊළඟ කරුණ අපි බලමු. මතකද අපි කතා කරා මේ විවිධ පරිගණක වැඩසටහන් අපි එකම පරිගණකයට ලබා දුන්නොත් එයා ඉක්මනින්ම කරන්නේ මොන පරිගණක භාෂාවල ඒවද යට තේරෙන්නේ ඒවනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් පරිගණකයේ ඊතා ඉක්මනින් ක්‍රියාත්මක කරනවා පහළ මට්ටමේ පරිගණක භාෂාවලින් ලියන ලද වැඩසටහන. හැබැයි ඒ වැඩසටහනම ඉහළ මට්ටමේ පරිගණක භාෂාවලින් ලිව්වොත් පරිගණකයට එය ක්‍රියාත්මක කිරීමට ගතවන කාලය වැඩි. ඒක අපිට සටහන් කරගන්න පුළුවන්. හැබැයි ඒ දැන් මේවා අපි එතකොට දෙපැත්තම ගැන හිතන්න ඕනේ. ඊළඟට අපි මතකද කතා කරා ඉහළ මට්ටමේ පරිගණක භාෂා යන්ත්‍රය මත රඳා පවතින්නේ නැහැ. ඕනම යන්ත්‍රයක කියන්නේ එතනදී අපි දෘඩාංග මත රඳා පවතින්නේ නැහැ. මැෂින් එක මත රඳා පවතින්නේ නැහැ ඉහළ මට්ටමේ පරිගණක භාෂා. පහළ මට්ටමේ පරිගණක භාෂා සෑම විටම යන්ත්‍රය මත රඳා පවතිනවා. යන්ත්‍රයෙන් යන්ත්‍රයට එතකොට ඒ පරිගණක භාෂා වෙනස් වෙනවා කියන එක අපිට සඳහන් කරගන්න පුළුවන්. ඊළඟට අපිට දැන් වර්තමානයේ අපි හිතුවොත් වර්තමානයේ බහුලව භාවිතා වෙන්නේ ඉහළ මට්ටමේ පරිගණක භාෂා තමයි පරිගණක ක්‍රමලේඛ නිර්මාණය කරන්න. එතකොට ඒ දෙකත් එක්ක බලද්දි වඩා ජනප්‍රියයි වර්තමානයේ ඉහළ මට්ටමේ පරිගණක භාෂා. අනිතිරුවේ ලියා ගන්න පුළුවන් දැන් ජනප්‍රියතාවය අඩුයි කියන එක ලියා ගන්න පුළුවන්. තවත් ඔබට ඕකට කරුණු එකතු වෙන්න පුළුවන්. මං හිතන්නේ තව කරුණුවකට ඔබට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබේ පෙළ පොත ආශ්‍රයෙන් ඔබට කරුණු එකතු කරගන්න පුළුවන්. එතකොට බලන්න මේ එක එක පරිගණක භාෂාවල ලක්ෂණ ඔබට කියන්න පුළුවන්ද කියලා. ඔබට මං හිතන්නේ දැන් මේ වෙනකොට එහෙනම් පරිගණක භාෂාව කියන්නේ මොකක්ද කියලා ඔබට අදහසක් තියෙනවා. මේ පරිගණක භාෂා අපි කොහොමද බෙදා දක්වන්නේ කියලා අහන්න පුළුවන්. එතකොට ඔබට ප්‍රශ්නයක් විදිහට බොහෝ විට එන්න පුළුවන්. පරිගණක භාෂා බෙදා දක්විය හැකි ප්‍රධාන කාණ්ඩ දෙක කිව්වොත් ඔබ ලියන්නේ ඉහළ මට්ටමේ පරිගණක භාෂා, පහළ මට්ටමේ පරිගණක භාෂා. ඒ වගේම මේවා පරිගණක භාෂා පරම්පරා විදිහට අපිට බෙදලා දක්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකෙදි ඔබ මතක තියාගන්න ඕනේ පරම්පරා සාමාන්‍යයෙන් අපි පහක් තමයි බෙදකොට ඒ වගේම මෙතන පරම්පරා පහක් තමයි තියෙන්නේ. හරිද? අපි දල වශයෙන් බෙදා දැක්වුවොත් අපිට කියන්න පුළුවන් පළමු පරම්පරාව කියලා කියන්නේ යාන්ත්‍රික භාෂාව, දෙවන පරම්පරාව කියන්නේ සාමාන්‍යයෙන් ඔය assembly කියන භාෂාව, තුන්වන පරම්පරාවේ භාෂා විදිහට අපිට කියන්න පුළුවන් අපි කලින් උදාහරණ විදිහට කිව්වේ C++, Java, Visual Basic වගේ ඒ වගේ භාෂා අපිට තුන්වන පරම්පරාවේ භාෂා විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබ මේ මාට මේදී ඒ වගේ විශේෂ ලක්ෂණ ඒවා මොනවා දැන ගැනීම අපොස සාමාන්‍ය පෙළ මට්ටමේදී ලොකු විග්‍රහයක් ඒකෙදී අවශ්‍ය නැති වෙයි ඔබට. ඔබ යන්තම් මේවා ගැන මේ භාෂා ගැන දැන ගැනීම තමයි ගොඩක්ම ඕනකම තියෙන්නේ. ඊළඟට හතරවන මට්ටමේ භාෂා විදිහට ගොඩක් තියෙන්නේ ගොඩක් ඒවා කියන්නේ ගොඩක් සාමාන්‍ය මිනිසාගේ එදිනෙදා භාවිතා කරන භාෂාවන්ට ගොඩාක් සමීප ඒවා. උදාහරණ විදිහට Python කියන භාෂාව අපිට දක්වන්න පුළුවන්, Perl කියන භාෂාව දක්වන්න පුළුවන්. ඊළඟට අන්තිම ඒ කියන්නේ පස්වෙනි පරම්පරාව කියලා කියන්නේ ගොඩාක් දැන් වර්තමානයේ ගොඩාක් ජනප්‍රිය භාෂා. ඔය අපි ඔබ අහලා ඇති ඒ වගේ භාෂා විදිහට ඔය Prolog කියලා වගේ භාෂාවන් ඔබේ පොතේ මේ දේවල් සඳහන් වෙනවා. පොඩ්ඩක් ඒ දීලා තියෙන පෙළ පොතේ රූප සටහන් මේ දේවල් බලන්න විවිධ ආකාරයේ මේ බෙදීම් වලට දක්වලා තියෙනවා. එතකොට ඔබට ඉගෙන ගන්න තියෙනවා මේ 11 ශ්‍රේණියේදී පරිගණක භාෂාව. ඒ පරිගණක භාෂාව තමයි Pascal කියන්නේ. එතකොට බලන්න මේ Pascal කියන භාෂාව අයිති වෙන්නේ මේකෙන් මොකටද? අපි ඉගෙන ගතේ වගේ Pascal අයිති වෙන්නේ ඉහළ මට්ටමේ පරිගණක භාෂාවකට. එතකොට ඒ වගේම තවත් ගොඩාක් උපබෙදීම් ඔබට දකින්න පුළුවන්. ඒක භාෂාව ඉගෙන ගද්දි තමයි අපි මේ ගැන බලන්න ඕනේ. ගොඩක් ඉගෙන ගන්නකොට අපි ඒ කරුණු ඒ අවස්ථාවේදී ඉගෙන ගමු. දැන් අපි ඒ ගැන ඔක්කොම කතා කරගන්නේ නැතුව. එතකොට ඔබට ඕනනම් දැන් කෙටි සටහනක් දාගන්න පුළුවන් මේ කියපු කරුණු ඔස්සේ. හරිද? අපි ඇඳගමු අපිට මේ රූප සටහන. හරිද? මේ රූප සටහනේ එතකොට ඔන්න ඉහලින්ම ඔබ සඳහන් කරන්න ඕනේ පරිගණක භාෂා කියලා. ඔබ ඉගෙනගෙන තියෙනවා නේද විද්‍යාවේදී දෙබෙදුම් සූචි අඳින්ද? අන්න ඒ වගේ. එහෙනම් දැන් අපි පහලට මේ රූප සටහන ඇඳගන්නේ ඔබට මතක තියාගන්න පහසු වෙන්න. මොකද්ද අපි ලියන්නේ? පරිගණක භාෂා කියලා ලියාගන්නවා. ඒකල්ලා ඒක අපි අර දෙබෙදුම් සූචිය බෙදෙන්නේ කොටස් දෙකකටනේ. ඒ වගේ දෙකකට බෙදා ගන්නවා. මොනවද ප්‍රධාන උපබෙදීම් දෙක? පහළ මට්ටමේ පරිගණක භාෂා, ඉහළ මට්ටමේ පරිගණක භාෂා. ඔබට සඳහන් කරගන්න පුළුවන්නේ. හරි. දැන් එහෙනම් හැබැයි දෙබෙදුම් සූචිය හැම වෙලෙම දෙකට බෙදෙන්නේ. මේක වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔබට පුළුවන් එහෙනම් පහළ මට්ටමේ පරිගණක භාෂා නැවත කීයකටද අපිට බෙදන්න පුළුවන්? හොඳයි. දෙකකට. ඒක ඔන්න දෙකකට බෙදුවා. ඉස්තෙන් සම්පූර්ණ කරගන්න පුළුවන්ද? මොකද්ද? පහළ මට්ටමේ පරිගණක භාෂාවල කොටස් දෙකයි. පළවෙනි එක ඔබ නිකන් සඳහන් කරනවා විතරයි. පළමු පරම්පරාවේ පරිගණක භාෂා. ඊළඟ එක දෙවන පරම්පරාවේ පරිගණක භාෂා. හරි. මෙතනට පල්ලෙහයින් ඔබට ඕනනම් උදාහරණ සඳහන් කරගන්න පුළුවන්. අපි දන්නවා පළමු පරම්පරාවේ පරිගණක භාෂාවට ඔබ දන්න උදාහරණේ මොකක්ද? යාන්ත්‍ර භාෂාව. දෙවන පරම්පරාවේ පරිගණක භාෂාව විදිහට ඔබ සඳහන් කරගන්න assembly භාෂාව. හරි. දැන් අපි යනවා අපේ අනික් කරුණට. මොකද්ද? දැන් ඔන්න අපි සම්පූර්ණ කරගෙන ඇවිල්ලා නැතර වුණානේ. පහළ මට්ටම අපි සම්පූර්ණ කරා. අපි යනවා ඉහළ මට්ටමේ පරිගණක භාෂා. දැන් ඔන්න හැබැයි මේක දෙබෙදුම් සූචිය වගේ දෙකට බෙදන්න වෙන්නේ. අපිට කීයක් තියෙනවද පරම්පරා? අපි දැනට පහක් තියෙනවා. එහෙනම් ඔය ඉතුරු ඉහළ මට්ටමේ පරිගණක භාෂා කියන එකට අපි යටින් කොටස් තුනක්, ඒ කියන්නේ පල්ලෙහට ඉරි තුනක් ඇඳ ගන්නවා. ඉරි තුනක් ඇඳගෙන ඔබට ලියන්න පුළුවන් පිළිවෙලින් දෙවන පරම්පරාවේ පරිගණක භාෂා, සිව්වන පරම්පරාවේ පරිගණක භාෂා, පස්වන පරම්පරාවේ පරිගණක භාෂා කියලා සඳහන් කරන්න පුළුවන්. එහෙම සඳහන් කරලා ඔබේ පෙළ පොත කියවලා නැත්තම් ඔබට මේකට කරුණු හොයන්න පුළුවන්, විෂය ගුරුතුමාට ගුරුතුමියට කතා කරන්න පුළුවන්, නැත්තම් ඔබට තව ඕන තරම් වර්තමානයේ තියෙනවා තොරතුරු හොයාගන්න මාධ්‍ය ඒවා එක එකතු කර වෙලා බලන්න මෙන්න මේක පුරව ගන්න ඉතුරු ඒවට පෙළපොත හෝ උදාගෙන අපි ඊළඟ දවසකදී ඔබ ඒ උත්තර වල ඔබට පරස්පරතා තියෙනවා නම් ඇයි එම බෙදෙන්නේ කියලා තියෙනවා නම් ඒව ගැන කතා කරන්න පුළුවන් හැබැයි මේකෙදී ඔබ හඳුනා ගැනීම ප්‍රමාණවත් මොනවද කියලා උදාහරණ කිහිපයක් මොකද අපොස සාමාන්‍ය පෙළ මාර්ගයේදී අපි ඊට වඩා ලොකු එහාට යාමක් බලාපොරොත්තු නොවන නිසා එහෙනම් ඒක මම ඔබට ක්‍රියාකාරකමක් විදිහට බාර දෙනවා.